පුනුද බිඳ ජයදද බැඳ උද තෙද පෑදේවනේ පබසර ඔබ සඳ රිවි මැඩ සිලුමින කළ ස්වාමිනේ
පුනුද බිඳ ජයදද බැඳ උද තෙද පෑදේවනේ පබසර ඔබ සඳ රිවි මැඩ සිලුමින කළ ස්වාමිනේ
උත්සාහන සමයේ සයවන ගුරුදිනද නියමිත ශ්‍රීෂ පාඨයට අපි සවන් දෙමු. ජාන්තුමාගේ සුවිශේෂයේ 14 වන පරිච්ඡේදයේ 15 වන වගන්තියේ සිට 21 වන වගන්තිය දක්වා. ඔබ මට ප්‍රේම කරන්නාහු නම් ඔබ මාගේ ආඥා පිළිපදින්නාහුය. එවිට මම පියනන් වහන්සේගෙන් අයදින් නෙමි. උන් වහන්සේද ඔබ සමග සදාතම සිටින පිණිස මෙල සහයදායකයකු දෙනසේක. ඒ සහයදායකයානෝ සත්‍යතාවේ ආත්මයානෝය. තව සවත වේලාවකින් ලෝකයාමා තවත් නොදකිති. ඒත් ඔබ මා දකින්නාහුය. කුමක් හේන්දයක් මා ජීවත්වන නිසා ඔබත් ජීවත්වන බැවිනි. ඒ දවසේදී මා පියනන් වහන්සේ තුළද ඔබ මා තුළද සිටින බව ඔබ දැනගන්නාහුය. මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ ඔහුය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේද මාගේ පියනන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි වදාළ සේක. සුවිශේෂ වාක්‍ය එසේය. කිතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද සුවිශේෂ පණිවිඩයට ඒ පණිවිඩය තේරුම් ගන්නට උදව්වක් හැටියට පුංචි කතාවක් ඔබ ඉදිරියේ තබන්නට කැමතියි. මේ කතාවට අනුව මනුස්සයෙක් දකිනවා, දේව දූතෙක් ගමන් කරනවා. මේ මනුස්සයා දකින්නේ මේ දේව දූතයාගේ අත් දෙකේ ඔහු යමක් ඔසවාගෙන යන ආකාරයයි. දේවදූතයාගේ එක අතක පන්දමක් හෙවත් කුළුවත්තක් තියෙනවා. අනිත් අතේ වතුර පණිට්ටුවක් තියෙනවා. එතකොට මනුස්සයා දේවදූතයන් අහනවා, මොකද්ද මේ ඔබ කරන්නේ? ඇයි මේ පන්දමක්, ඇයි මේ වතුර පණිට්ටුවක් අරගෙන එන්නේ කියලා. දේවදූතයා කියනවා, මේ පන්දමෙන් කුළුවත්තෙන් මම ස්වර්ගයේ තියෙන වාසස්ථාන පුච්ඡණ්ඩයක්. මේ වතුර පණිට්ටුවෙන් මම නරකාදී තියෙන සියලු ගින්දර නිවන්න යනවා. එතකොට බලමු ඇත්තටම දෙවියන් වහන්සේට ආදරේ දක්වන්නේ කවුද කියලා. With this torch I'm going to burn down the mansions of heaven and with the bucket of water I'm going to put out the fires of hell. Then we are going to see who really loves God. සහෝදර සහෝදර සහෝදරියනි, මේක කතාවක් වුණාට මේ කතාවෙන් කියනවා වැදගත් පණිවිඩයක්. ඒ තමයි අප කරන ක්‍රියාව මතුරු පිටින් බලනවා විතරක් නෙමෙයි ඇතුළාන්තයෙන් බලන්නටත් ඕන. අපි යමක් කරනකොට what we do, how we do and why we do. අපි දෙයක් කොහොමද කරන්නේ? අපි දෙයක් කුමක් සඳහාද අපි කුමක්ද කරන්නේ? අනිත් එක අපි ඇයි කරන්නේ? What, how, why? මොකක්ද කරන්නේ? කොහොමද කරන්නේ? ඇයි ඒක කරන්නේ? Why we do what we do? ඇතුළාන්ත චේතනා, ඇතුළාන්ත අරමුණ. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේට වන්දන නමස්කාර කරන්නේ, උන්වහන්සේගේ වචනය ආඥාව පිළිපදින්නේ එක්කෝ ස්වර්ගයට යන්න තියෙන ආශාව නිසා, එහෙම නැත්නම් නරකාදියට තියෙන බය නිසා වෙන්නට පිළිවන්. නමුත් ඇත්තටම ස්වාමීන් වහන්සේ අද අපිට පෙන්නුම් කරලා දෙනවා සුවිශේෂයේ, ඇයි අපි යමක් කරන්නට ඕනෑය කියලා. උන්වහන්සේ කියනවා, ඔබ මට ප්‍රේම කරන්නාහු නම් මාගේ ආඥාව පිළිපදින්නාහුය. ඇයි අපි ස්වාමීන් වහන්සේගේ පනත අනුසාර කරන්නේ? කළ යුත්තේ. ඇයි අපි උන්වහන්සේගේ ආඥාව පිළිපැදිය යුත්තේ? ඇයි අපි අපේ වත්පිළිවෙත් ඉටු කරන්නේ? ඇයි අපි ආගම අදහන්නේ? මොකද්ද අරමුණ? යමක් ලබා ගැනීමේ චේතනාවක් ඇතිවද? We give in order to get back. We give in order we may get. අපි දෙනවා යමක් නැවත ලබන බලාපොරොත්තුවක් යටි අරමුණක් ඇතිලු. එතකොට ඒක පිරිසිදු අරමුණක් නෙමෙයි. ඒක සුද්ධවන්ත අරමුණක් නෙමෙයි. සුද්ධවන්ත අරමුණක් වෙන්නේ අපි යමක් කරන්නේ ආදරය නිසා. අපි ස්වාමීන් වහන්සේගේ වචනේ අහන්නේ, උන්වහන්සේගේ ආඥාව, උන්වහන්සේගේ පනත පිළිපදින්නේ ආදරය නිසා. The angel's point is that many people obey God's commandments out of fear of punishment in hell or hope of reward in heaven. They don't obey them for the reason Jesus gives in today's gospel. They don't obey them out of love. If you love me, Jesus says in today's gospel, you will obey my commandments. Anna haraya, anna panividaya. එතකොට ප්‍රියතර සහෝදර සහෝදරියනි, මේ කතාව මේ අදහස අපිට පෙන්වන්න කර දෙනවා. අපිට දසපනද දෙස, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ ආඥා දෙස බලන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. There are three ways we can look upon the commandments of Jesus. උදාහරණයක් හදිත ගන්න, උන්වහන්සේගේ ආඥාව ඔබගේ එක් කම්මුලකට ගහන කෙනාට අනිත් කම්මුලත් හරවන්න ස්වාමීන් වහන්සේ කියනවා. His command to turn the other cheek. ඒක අරගන්න උදාහරණයක් හැටියට. එතකොට first we can look upon this command as a restriction to our freedom. එතකොට පළවෙනි ආකාරය තමයි මේ commandment. ආඥා දසපස්. නාසික වචනය, නාසික ගැන්වීම, නාසික අනපනක් ලෙස බලන්නට හැකි පළවෙනි ක්‍රමවේදය තමයි ඒක අපේ නිදහස සීමා කිරීමක් ලෙස. Something we hate to do. අපි ඒක කරන්න අකමැති. එහෙත් මොනවා කරන්නද? කොහොම හරි කරන්න එපා කියන ආකල්පය ඇතිව අපි දෙයක් අනුසාර කරනවා නම්, අපේ නිදහස සීමා කිරීමක් ලෙස ඒක දකිනවා නම්, එහෙමත් අපිට උන්වහන්සේගේ අනපරද්දස බලන්න හැකියාව තියෙනවා. It is something we hate to do but have to do. රුසියානු දේශපාලඥ කිටිය කොමියුනිස්ට්වාදී ක්‍රුෂ්චොව් කියලා, මේ ක්‍රුෂ්චොව් කියන දේශපාලඥ දවසක් ප්‍රංශයේ සංචාරයක නියුතු වුණා, යෙදුණා. මේ ප්‍රංශ සංචාරයේ අවස්ථාවේදී ඔහුට ලැබුණු කතාවකට මුලපුරමින් ඔහු කියා සිටියා, ජේසුගේ ඉගැන්වීම ඔහුට පිළිගන්නට බැහැ කියලා. ඔහු ගෙනා උදාහරණයක් ඇටියට මේ ඔබේ කම්මුලට ගහන කෙනාට අනිත් කම්මුලක් හරවන්න කියන ජේසුගේ ඉගැන්වීම. Jesus's teaching to turn your cheek when someone wrongs you. එතකොට ක්‍රුෂෝ මොනවද කිව්වේ? If someone wrongs me, said Khrushchev, I won't turn my cheek. I'll hit the other guy back so hard that his head may fall off. ඔකවා කවුරු හරි මගේ කම්මලට ගැහුවොත් නම් මම අනිත් කම්මල හරනවා නෙමෙයි. ඒ වෙනුවට මම මට ගහපු කෙනාගේ හිස ගැළවිලා මිස වෙලා යන හැටියට ඔහුට ලොකු පහරක්, ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනවා අය කියලා. අන්න බලන්න ප්‍රියතර සහෝදර සහෝදරියනි, කෙනෙකුට පුළුවන් ස්වාමීන් වහන්සේගේ අනපනත්, උන්වහන්සේගේ ආඥාව දෙස බලන්න මහා අමුතු දෙයක් හැටියට, පිළිගන්න අපහසු දෙයක් හැටියට, නිදහස සීමා කිරීමක් හැටියට, බොහොම අමහිරි සිත්ත දෙයක් හැටියට එහෙම බලන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේගේ අනපනත් දෙස බලන්න පුළුවන් දෙවෙනි ආකාරයක් තියෙනවා. දෙවෙනි ආකාරය තමයි we can look at them as guides to our growth, as a guide to our growth, something we should do. ඒ කියන්නේ උන්වහන්සේ ගණපනත් අපේ ශාරීරික සහ විශේෂයෙන්ම මානසික වර්ධනයට මාර්ගයක් ලෙස දකින්නට පිළිවන්. ඒ නිසා අපි කොහොම හරි ඒක ඉටු කරන්නට ඕනේ. මොකද ඒක අපිට සුභසිද්ධියක් සලසනවානේ. වර්ධනයක් අරන් එනවා. ගයිටු අග්‍රෝත්. ඒක අපි කොහොම හරි කළ යුතු දෙයක්. දැනට වසර කීපයකට පෙර ඇමරිකාවේ වෛද්‍ය සංගමය සංගණනයක් කරා වෛද්‍යවරුන් සම්බන්ධව. ඒ සංගණනයේදී ඔවුන් ප්‍රශ්නයක් ඇහුවා වෛද්‍යවරුන්ගෙන්, සතියකට ඔබව හමුවන්නට එන මිනිසුන්ගෙන් ඔබේ දැනුම උපයෝගී කරගෙන ඔබට ප්‍රතිකාර කිරීමට හැකියාව ඇත්තේ ප්‍රතිශතයක් හැටියට කී දෙනෙකුටද කියලා. They asked these doctors, what percentage of people that you see in a week have needs that you feel qualified to treat with your medical skills? වෛද්‍යවරුන් ඉගෙනගත්ත දැනුම උපයෝගී කරගෙන ඔවුන් හමුවන්නට එන රෝගීන්ගෙන් ප්‍රතිශතයක් හැටියට කී දෙනෙකුට ප්‍රතිකාර කරන්න ඔවුන්ට හැකියාව තියෙනවද කියලා. ඔවුන් දුන්න උත්තරය අපව පුදුමයට පත් කරනවා. The doctors responded that they felt qualified to treat only about 10% of their patients. ඔවුන් සතියකට හමුවෙන්න එන රෝගීන්ගෙන් 10%කට විතරයි ඇත්තටම ඔවුන් සතු වෛද්‍යවරුන් සතු වෛද්‍ය දැනුමෙන් උපකාර කරන්න පුළුවන් වෙන්නේ කියලා වෛද්‍යවරු ප්‍රකාශ කළා. When questioned about the other 90%, the doctor said that these patients suffer from real pain, but their problem wasn't a chemical or physical one. It was psychological. In other words, it was a life problem that defied normal medical treatment. ඔවුන් කියා සිටියා 90% රෝගී ලොකු වේදනාවක් පීඩාවක් ඇතිවයි එන්නේ. හැබැයි මේ පීඩාව රසායනික හේතු මත හෝ භෞතික ශාරීරික හේතු මත නෙමෙයි. එය හුදෙක් මානසික මනෝවිද්‍යාත්මක හේතු සහගත තියෙන තත්ත්ව ඇතිව එන රෝගීන් කියන ජීවිත ප්‍රශ්න නිසා. The real cause of their illness were things like anger, pent-up hostilities, loneliness, negative feelings, or destructive lifestyles. These are problems the normal doctor is not trained or equipped to handle. ඒ කියන්නේ ඔවුන්ට තියෙන මානසික ගැටලු ඇති වෙන්නේ හුදෙක් වෛරය, එදිරිවාදිකම්, තනිකම, පාළුව, negative feelings, බොහොම නිෂේධනාත්මක, ඍණාත්මක හැඟීම් නිසා ඇතිවෙන. එහෙම නැත්නම් විනාශකාරී ජීවිත චර්යාවක් ඇබ්බැහිවීම වගේ. මේ වගේ කාරණා මනෝවිද්‍යාත්මක කාරණා මුල් කරගෙන ලෙඩ වෙන මිනිස්සු 90% ඉන්නවා කියලා ඔවුන් කියා සිටියා. මේ කියමන ඇත්ත වශයෙන් බලන් ගියාම ප්‍රයාදිත සහෝදර සහෝදරියනි, අපේ ජීවිත අත්දැකීමෙන් අපි දන්නවා ඒක සත්‍යයක් කියලා. බෘස් ලාසන් කියන විශේෂඥයා කියනවා, our feelings about ourselves and others and the quality of our relationships may have more to do with how often we get sick than our genes, chemistry, diet or environment කියන. Okay, අසිටනෝ අපි කොපමණ වාරයක් ලෙඩ වෙනවද නැද්ද කියලා තීරණය කරන බලවත් සාධක තියෙනවා. ජානවලට වඩා බලවත්, ආහාරවලට වඩා බලවත්, පරිසරයට වඩා බලවත්, රසායනික සංයුතියට වඩා බලවත් සාධක. මොනවද ඒ සාධක? ඔව් කියනවා, අපි අප ගැන සහ අනිත් අය ගැන තියෙන හැඟීම, අපේ සමාජ සම්බන්ධතාවල ගුණාත්මක බව තමයි අවසානයේ අපි ලෙඩ වෙනවද නැද්ද කියලා තීරණය කරන බලවත් සාධකය වන්නේ. අපි අපි ගැන බලන්නේ කොයි ආකාරයටද? ජීවිතයේ ලොකු ප්‍රශ්නයක් කරගෙන, ඉච්ඡාබංගත්වයෙන්, ඍණාත්මක සිතුවිලි ඇතිව එහෙමද බලන්නේ? අපි කොහොමද අනිත් අයද බලන්නේ? ඉරිසියාවෙන්, වෛරෙන්, පරිගැනීමෙන් එහෙමද බලන්නේ? එහෙනම් අපි ඉක්මනින් ලෙඩ වෙනවා, ලෙඩ වෙන්නට යනවා. අපේ සම්බන්ධතා සමාජ සම්බන්ධතාවල ගුණාත්මක බව කොහොමද? ඒක තමයි මූලික කාරණාව. එනිසා අපි කාහරි එක්ක වෛරයෙන් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ඒක බලපාන තරමටත් වඩා ඒක අපිට බලපාන්නට යනවා. The point is that when we hold a grudge, refuse to forgive or seek revenge, we hurt ourselves as much as we hurt our enemy. To put it in a more dramatic and vivid way, the sword we use to hurt our enemy passes first through our own body. තවත් ආකාරයකට රසවත් ආකාරයකට මේක කියනවනම් අපිට කියන්න පුළුවන් අපි අපේ සතුරව මරන්න ගන්න අසිපත කඩුව ඉස්තල්ලා පසාරුවලා යන්නේ අපතුලින් අපේ ශරීරයෙන්. ඒ කියන්නේ අපි කාට හරි වින කරනවා නම් කාට හරි වෛර කරනවා නම් කාට හරි කාකරේ හරි පරිගැනීමේ චේතනාවෙන් ඉන්නවා නම් ඒකේ ඵල විපාක ආදීනව ඉස්සල්ලම් බලපාන්නේ තමයි. ඒක තමයි පුරාණේ චීනවරු අතර ප්‍රසිද්ධ කියමනක් තිබුණේ when you pursue revenge dig two graves one for your enemy and one for yourself කියලා. ඔබ කාට හරි කාගෙන් හරි පරිගන්නට යනවා නම් මිනී වලවල් දෙකක් හරන්න. එකක් ඔබේ සතුරට, එකක් ඔබට. In short, Jesus' command to forgive enemies is not merely a restriction to our freedom. It is a guide to our own health and welfare. ස්වාමීන් වහන්සේගේ මේ කියමන සතුරාට සමාව දෙන්නට කියන කියමන ඇත්තටම නිදාන සීමා කිරීමක් විතරක් නෙමෙයි. මේ දෙවැනි කාරණාවේදී ඒක අපේ ශාරීරික මානසික සුවතාවයට බෙහෙවින් බලපාන්නක්. එතකොට ඒක තමයි දෙවැනි ආකාරය. උන්වහන්සේ ආනපනා දෙස බලන්න පුළුවන් දෙවැනි ආකාරය. පළවෙනි ආකාරය ඔබට මතකයි අපේ නිදහස සීමා කිරීමක් ලෙස බලන්න පුළුවන්. දෙවැනි ආකාරය අපේ වර්ධනයට මාර්ගයක්, මානසික සුවතාවයට මාර්ගයක් හැටියට. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ අනපනත් දෙස බලන්න පුළුවන් තුන්වෙනි ආකාරයක් තියෙනවා. A third way. මොකක්ද ඒ ආකාරය? As an invitation to love, something we want to do. ප්‍රේම කරන්නට ආරාධනාවක්. ඒක අපි කරන්න අකමැති දෙයක් නෙමෙයි. ඒක අපි කෙසේ හෝ කළ යුතුයි කියන තත්ත්වයේ ඉඳලා පිළිගන්න දෙයක් නෙමෙයි. ඒක අපි කිරීමට කැමති දෙයක්, ආශා කරන දෙයක්, ඇතුළාන්තෙන් පැන නැගී එන දෙයක්. උන්වහන්සේගේ අනපනත් දෙස අපට බලන්නට පිළිවන් ඒක ප්‍රේම කරන්නට ලැබෙන ආරාධනාවක් හැටියට. This is the way Jesus proposes in today's gospel. If you love me, says Jesus, you will obey my commandments. මේක තමයි ස්වාමීන් වහන්සේ අද අපිට කියන්නේ සුවිශේෂී. ඔබ මට ප්‍රේම කරන්නාහු නම් මාගේ ආඥා පිළිපදින්නා. මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් කිසි තැනක් නේද? මට ප්‍රේම කරන්නේ ඔහුය. Jesus presents his commandments as opportunity to express our love for him. උන්වහන්සේ අනපනත් අපට ඉදිරිපත් කරන්නේ ඒක උන්වහන්සේට අපි දක්වන ආදරය ප්‍රකාශ කරන්න ලැබෙන විශේෂ අවස්ථාවක් ඇටියට බාර ගන්නටයි. ඔබට මට ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ඒ දේ කරන්නට පිළිවන්ද. Today's gospel invites us to check our motives. අපේ සිතිවිලි, අපේ අරමුණු විමසා බලන්නට අද විශේෂ ආරාධනා කරනවා. Why do we obey Jesus' commandments? ඇයි අපි ස්වාමීන් වහන්සේගේ අනපනත් අනුසාර කරන්නේ? ඇයි අපි ඒ අනපනත් වලට කීකරු වෙ යුත්තේ? Do we do it more out of fear of punishment? Do we do it more out of hope for reward? Or do we do it more out of love for Jesus? උන්වහන්සේගේ අනපනත් අපි පිළිපදින්නේ දඬුවමට තියෙන බිය නිසාද? ප්‍රතිපාකය ලබන්න තියෙන ආසාව බලාපොරොත්තු නිසාද? එහෙම නැත්නම් යේසුස් තියෙන ආදරය අත්දකින්නට ඒක මාර්ගයක් වන නිසා. අපි අපේ ආගම දනුවමද තියෙන බියෙන් ගැලවෙන්න මාර්ගයක් කරගන්නවා නම් හෝ ඵලදිප්පාක ලබා ගැනීමට ඇති ආසාව සතපවා ගැනීමේ මාර්ගයක් කරගන්නවා නම් හෝ අපි හොයනවා ඒ වෑන් ගැලවිලා යන්න මාර්ග loopholes a religion based solely on fear of punishment or hope of reward tends to seek loopholes එතකොට අපි හොයනවා මේකෙන් ගැලවිලා යන්න කොහොමද මේ නීතියෙන් ගැලවිලා යන්න කොහොමද for example we hear people say how far can I go before I sin how much can I steal before I sin gravely how little can I give and still satisfy my christian obligation તો මිනිස්සු ප්‍රශ්න අහනවා කොහොම හරි හොරකම් කළොත් ඒක පාපයක් වෙන්නේ පාපයක් කරන්ඩ ඒ කොතරම් බරපතල විය යුතුද ණයුක්තිය ඉතුවන්නට මා දිය යුතු අවමය කුමක්ද? ණයත්‍ය තීරම මමක් දෙන්න ඕන කියලා ඒ නිසා මට දෙන්න පුළුවන් අන්තිම අවමය මොකක්ද? On the other hand, a religion based on lump seeks opportunities. ආදරය මත පදනම් වෙච්ච දහමක් තියෙනවා නම් ඒ දහම හොයනවා අවස්ථා. For example, we hear people say, "What more can I do to help? Is there anything you need? Don't hesitate to call me at any time." ආදරය මත අපි ජීවිතය පදනම් කර ගන්නවා. ආදරය මත අපගේ ඇදහිල්ල, විශ්වාසය, ආගම පදනම් කර ගන්නවා. ආදරය මත අපි කරන හැම දෙයක්ම පදනම් කර ගන්නවා. එතකොට මම අහන ප්‍රශ්න තමයි තවත් මොනවද මගෙන් වෙන්නට ඕනේ? තව උදව්වක් ඔයාට ඕනද? මට කතා කරන්න. ලව් seeks only to be of service. ආදරෙන් නිතරම හොයන්නේ සේවය කරන්න මිසක් සේවය ලබන්නට නෙමෙයි. තමාගේ යහපත තමාගේ වාසිය නෙමෙයි. අනෙත් කෙනාගේ යහපතයි ආදරය හොයන්නේ. And so we can look upon Jesus' command to forgive others in three different ways. As a restriction to our freedom, something we hate to do. As a guide to our growth, something we should do, or as an invitation to love, something we want to do. Swamin Mahasaya anapanasaya apita balanda puluwan marga tunak thiyena. Ekak ape nidasa seema kriyamak lesa api eka karanta akamathi. Devenna vardhanayata margayak lesa api kohoma hari karanna ona e nisa mokada eka apita manasika suwathawe aran enawa. Thun wenawa ප්‍රේම කරන් ලැබෙන ආරාධනාවක් ලෙස මම දන්නවා ඒක හරි කියලා නිසා මම ඇත්තටම කැමතියි මම ආසයි This is a challenge today's gospel sets before each one of us අප ඉදිරියේ අද සුවිශේෂ සබන අභියෝගය මෙයයි ප්‍රියන්ද සහෝදර සහෝදරියනි ඒ නිසා අපි ආඥා කරලා ජේසුට කියමු ජේසුනි ඔබ වහන්සේ මම අදහන්නේ ඔබ වහන්සේ අනපනත්න අනුසාර කරන්නේ ඔබ වහන්සේගේ ආඥාව පිළිපදින්නේ එකට කීකරු වෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි කිසිම යටි අරමුණක් අදහසක් මන් තුල නැහැ තියෙන එකම දේ ආදරයයි ඔබ වහන්සේට ආදරය නිසා මන් දසපනත අනුසාර කරනවා ඔබ වහන්සේට ආදරය නිසා මම මගේ ආගම අදහනවා ඔබ වහන්සේ ආදරය නිසා මම ඔබ වහන්සේගේ අනපන පිළිපදිනවා ඒක ජීවත් වෙන්න අවශ්‍ය වරම් අපි ඉල්ලමු පිතාගේ පුත්‍රයාගේ සිරසාන්තුගේ නාමයෙන් ආමෙන්
හිතන්නට හිත ලියන්නට කවිවැල් ගයන්නට ගී මිහිරි සරයින් ඔබ දුන් වරම නිසා නෑ මාතමත් ඔබ ගුණ ගයලා නෑ මාතමත් ඔබ ගැන ලියලා මට දුන් දිවිය නිසා නෑ පාමක් තුයලි කවරදාවත් පව් කරන්නට කියා හිස අතගා සමාදුන් ඔබේ අසම සම ප්‍රේමේ දෝමාලෝකය ප්‍රේමයේ රුහිරෙන් කිරුළු නැංවූ අතීතය මත දිනු ශ්‍රී කුරුසේ හිතන්නට හිත ලියන්නට කවිවල ගයන්නට ගී මිහිරි සරයින් ඔබ දුන් වරම නිසා නෑ මාතාමත් ඔබේ ගුණ ගයලා නෑ මාතාමත් ඔබ ගැන ලියලා ජේසුනි මං ආදරෙයි මට දුන් දිවිය නිසා නෑ මාතාමත් ඔබ වෙත ආවේ ඔබේ ආදරේ සොයලා අදත් අදමින් හෙටත් අප වෙත ගල ගලා එන නුනිමි ඔබේ වචනේ අද දෙනෙත් මත රිවි කිරණ උදයේ පැහැසර වෙන ප්‍රේම අභිමන් කිරුළු නැංවූ අතීතය මත ලිනු ශ්‍රී කුරුසේ ප්‍රේමයයි ඔබගේ දුන් දිවිය නිසා නෑ මාතාම ඔබ වෙත ආවේ ඔබේ ආදරේ සොයලා ඔබේ ආදරේ සොයලා